අනේ තව එකක් තියෙනවා, අපි සේවය කරන්නේ ගම්බද ප්‍රදේශයකයි, ගැහැණු දරුවන් දෙදෙනෙක් සිටින අතර අපගේ ස්ථිර පදිංචිය පවතින්නේ නාගරික ප්‍රදේශයකයි. අපට ඇති ගැටලුව නම් ලබන වසරේ පාසල් යාමට නියමිතව සිටින දරුවා අපගේ ස්ථිර පදිංචිය පවතින නගරබද ප්‍රදේශයට යාම සුදුසුද යන්නයි. එසේ නැතිනම් අපට හැකිතාක් කාලයක් දරුවන් සමග දැනට සේවයේ නියුතු ප්‍රදේශයේ සිටීම වඩා යහපත් වෙනවාද ආදී වශයෙන් මේ ප්‍රශ්නයක් අහන්නේ. ඉතින් මේ ලෞකික වශයෙන් අහන ප්‍රශ්නයක් වුණාට මේ බුදුදහමේ මේ කරා පිළිතුරු තියෙනවා. හැබැයි දරුවෝ හරි දෙමව්පිය හරි කවුරු හරි මේ අය ඥානවන්ත පිරිස නිසා මෝඩය නෙවෙයි තේරුම් ගන්න පුළුවන්. මේ ධර්මයේ තුලින් මේ මූල ධර්මයේ තේරුම් අරගත්තා නම් ඒ තේරුම් ගැනීමත් සමග ඒ මානසිකත්වයේ ලොකු පරිවර්තනයක් වෙනවා. අද ලෝකෙම එක එක කෙනා උච්චං කරනවා, හෝම සෝවාන් කිව්වා, සකෘදාගාමි කිව්වා කියලා කියන්න ඕනේ නැහැ. කියපුවම උච්චං කරනවා මොකද කියන්නේ? කිව්වේ නැතුවට ලබන්න පුළුවන්. ඒ තත්ත්වයන්ටපත් වෙන්න පුළුවන් මේ වනාහන කොට. යම් කෙනෙකුට මේ ලෝකෙ වටිනවයි කියලා හරයක් තියෙනවා කියලා ගණ්ඩ වටිනාදියක් නැහැ කියලා මූලික ධම්ම අවබෝධය ලැබුණාම අප්‍රමාණ ඇලුම් ගැටු ඇලීමක් බැඳීමක් ලෝකෙන් තුරන් වෙනවා. ඒ මානසිකත්වයේ ඊට පස්සේ දුෂ්චරිත කරවන්න බෑ. ඒ මානසිකත්වයේ විකෘති කරන්න බෑ අනික් අයට එකතු වෙලා. ඒ මානසිකත්වයේ නැවත වාරයක් දුගතියක් ගන්නෙ නැහැ. තිරිසන් ගතියටපත් වෙන්නේ නැහැ. ප්‍රේත ගතියට, අසුර ගතියට යන්නේ නැහැ. අපාය ගතියට යන්නේ නැහැ. දේව ගතිය, මනුෂ්‍ය ගතිය කියන මේ දෙගතිය ඉක්මවන්නේ ඒ තත්ත්වෙටපත් වෙනවා. ඒ තමයි සෝතාපන්න වෙනවා කියන මේ ආර්ය ධර්මයේ තියෙන උතුම් අවස්ථාව. ඉතින් ධර්ම ශ්‍රවණය කරලා හැකි තරම් දුරට මෙන්න මේ තත්ත්වෙටපත් වෙන්න ඒකට අවශ්‍ය කටයුතු කරගන්න. ඒක අමාරු දෙයක් නෙමෙයි, ධර්මයයි අමාරු දෙය. සද්දම්මෝ පරම දුර්ලභෝ. පරම දුර්ලභයි කියේ සද්ධර්මිය. ඒ සද්ධර්මයේ විද්‍යාමාන වෙනවනම් යලි යලි බණ අහන්න. නොදන්න දෙයක් තියෙනවා නම් ගැටලුව විසඳ ගන්න. එහෙම අහලා පුරුදු වෙලා හිටන් දරුවන්ටයි දෙමාපියන්ටයි කාටවත් හැකියාව ලැබුණොත් එහෙම මෙන්න මේ වාසනාවෙන් ප්‍රයෝජන ගන්න. මාර්යාගේ ඔළුව උඩ හිටියත් මාර්යාට බිලි ගන්න බැහැ. ඊට පස්සේ ඉන්නේ බුද්ධ දේශයේ ඉන්නේ. ඒ බුද්ධ දේශයෙන් අයින් වෙන්නේ නැහැ ඒ සෝතාපන්න පුද්ගලයා කවදාවත්. ඒ තමයි පියාගේ බිම සතර සතිපට්ඨානි. කොච්චර කරකවල අනික් අය ගෙනියන්න හැදුවත් කැරකිලා පහු වෙනවා අර කියන බුදු බිමට, බුද්ධ භූමියට. නැත්නම් සීහිනුවනට එනවා. ඒ සීහිනුවන නැති කරන්න බෑ. ඉතින් එතෙන්ට කටයුතු කරගන්න කරගෙන ඉන්න කොහේ හරි ඉන්න දිහා ගිහලා ඊට පස්සේ පරප්‍රත්‍ය රහිතයි කිව්ව අනුන්ගේ ආධාර අවශ්‍ය නැහැ. ඊට පස්සේ අනික් අයට ඔව් දෝෂ පුද්ගලිය කරන්න බෑ. මොන සමාජයකට ගිහින් දැම්මත් අන්නේ තත්ත්වයටපත් කරගෙන වේරෙන්න වෙන කරන්න දෙයක් නැහැ මේ කාලේ. සමාජය හදන්න අපිට බෑ. තමන් ධර්මානුකූලව හැදිලා කොහොම හරි ඒ තත්ත්වෙ ඉක්මන් ලෝකේ අසාරත්වයේ තේරුම් ගන්න. නමුත් ඊට පස්සේ ඉගෙන ගන්නේ හරි මේ රැකී රසා කරන්නේ හරි මේ ජීවිතය අවසානිකම් කළ යුතු යුතුකම් ටික ඉදු කරන්න කියලා ඒකෙන් ප්‍රතික්ෂේප කරන්නේ නැතුව ඒකින් ගෙනියන්න කටයුතු ටික. ඊට පස්සේ කිසි දවසක ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. තමන්ට යහපත මඟ පෑදී කටයුතුත් හරියයි. මේ ශාසන මාර්ගයේ මේලෝ අභිවෘද්ධිය සියලු ආකාරයෙන් ලැබෙනවා. ඉන් ඒක කිසි අඩුවක් නැහැ. අංග සම්පූර්ණයි කියලා බුදුරජාණන් පෙන්ලා තිනවා. ඒ වගේම ගව මහීස ආදී සත්තු, ඒ කියන්නේ ගොවිතැන් ආදී කරනවා නම් ඒවට අවශ්‍ය කීත්වතු ආදී ලැබෙනවා. ඒ වගේ අවශ්‍ය කරන්න ආව සත්තු අද කාලේ හැටනා ඉතින් අලි ඇතු වෙන කොටයි ඔකරෝ තියෙන ට්‍රැක්ටර් එහෙම ඒවා හරි කමන්නේ ලැබෙනවා. ඒකට අවශ්‍යදී අනුපූර්ව දෙන්නේ ඒව ලබනවා. එතකොට ඒක අවශ්‍ය කරන්න ආව ධන ධාන්‍ය ආදීන් අඩුවක් වෙන්නේ නැහැ. ඒව ලැබෙන ක්‍රමයක් එනවා. ඒ වගේ මිල මුදල් ආදීදීන් අඩුවක් වෙන්නේ නැහැ. ඒව ලැබෙනවා. කිසි දිනක මසුරුකමක් හටගන්නේ නැහැ. අවශ්‍යදී අවශ්‍ය විදිහට කරනවා. මෙහෙම දැහැමින් සාමයෙන් ගත කරන ජීවිතයක් ලෞකික වශයෙන් සුඛෝභෝගීව ජීවත් වෙනවත් ඒකේ හිත නොබැඳින්නත් හේතු වාසනා සියල්ල සකස් වෙනවා බෞද්ධයින්ට. ඒක ධර්මයේ දේශනා කරලා තිනවා මෙලෝ අභිවෘද්ධිය, පරලෝ අභිවෘද්ධිය, ඒකාන්තී නිවන මේ සියල්ලම අභිවෘද්ධිය ලැබෙනවා බෞද්ධ වෙච්ච තැන් පටන්. ඉතින් ඒ නිසා ඒ ගැන සැකබා හිතන්න එපා. බෞද්ධයෙක් වෙන්න උත්සාහ කරන මේ ධර්මය අහලා පුළුවන් තරම් හැකි තරම් දුරට යන හදිසියෙන් වසෝඩා පොතේ කැඩුවා වගේ පොඩ්ඩක් ඔය යන්තම් දහම් අවබෝධයක් එනකොට හිතෙනවා දාලා ඔක්කොම කියලා කැරීට මහන වෙන්න යන්න. හදිසි වෙන්න නම් එපා. බොහොම යොසිල්ලෙන් යුත්තෝ දහම ඉතුරුටිය පූර්ණය කරගන්න බලන්න. ඒ සෝඩා පොතේ කැඩුවා වගේ පොඩ්ඩක් කල්ලා යනකොට අඩු වෙනවා. අඩු වුණාට ඉවරට බැදිලා නැහැ. දැක්ක සත්‍ය අහකට යන්නේ නැහැ. සත්‍යය දකින්නට එහෙම තමයි. එකපාරේ විශාල හැඟීමක් එනවා. ඔක්කොම දාලා යන්න හිතෙනවා. ගිහිල්ලා මහන වෙන්න හිතෙනවා. කලබල වෙන්නේ නැතුව හිමින් සීරුව ධර්මානුකූලව විමසමින් කටයුතු කරගෙන යන්න අරිහත්ත්වයටපත් වෙන්න විතරක් බලාගෙන යන්න බැරිය මහණ වෙන්න අනාගාමීකම් මේ මනුස්ස ජීවි ජීවිතේ තියෙනවනේ කියලා හිතාගෙන කටයුතු කරගන්න. ඒතර ප්‍රඥාවක් එන්නේ නැහැ. ටික කාලයක් යනකොට අර තිබිච්ච සෝලාපොතලේ කෙරුවා වගේ වික්ෂිප්තභාවය නැති වෙලයි ඉක්මනට දුවලා හිටන රහත් වෙන්න හිතන එක නැති වෙලයි ඒ වුණාට මාර්ගයෙන් අහකට යන්නේ නැහැ. අවබෝධ කරගන උදාම තමන්ට සීමාවට ඇදලා නවතිනවා. එතන පටන්ගෙන අවබෝධය ටිකෙන් ටික ප්‍රගුණ වෙලායි. ඉතින් එහෙම කටයුතු කරගන්න මේ තනින් තන ගියා කියලා කරන්න දෙයක්වත් නැහැ. ඉතින් මේ ජීවිතයේ අධ්‍යක්ීම් ලබා ගන්න යථාර්ථවත් වෙන්න ඉස්සෙල්ලා යථාර්ථවත් ජීවිතයක් ඇති කරගෙන ඊට පස්සේ කොහේ හරි කැමති විදියට ජීවත් වෙන්න තමයි පහසු විදියකට. නාගරිකව නම් නාගරිකව, ග්‍රාමීයව නම් ග්‍රාමීයව. ඒක ප්‍රශ්නයක් නැහැ. අපි බුදුදහම විග්‍රහ කරමු තැන්වල පෙන්නනවා. සැවැත් නුවර කියන බුදුරජාන් වහන්සේ වැඩ හිටපු එදා සැවැත් නුවර 13 කෝටියක් ජනගහණය හිටියා කියලා. අද නාගරික වශයෙන් තියෙන කොයි ලෝකෙද කොහෙද තියෙන 13 කෝටියක් ජනගහණය ඉන්න නුවරක් තියෙන්නේ. අද බලපුවාම කොහෙවත් නෙයි 7 කෝටියක් මාර්ගඵලලාභීන් කියන දෙකෙන් පංගුවකට වැඩි. ඒ දාති විච සත්‍යය. එන කැලේ හැංගිලා නෙමෙයි මාර්ගඵල ලැබුවේ. ජනා කීන නගරවල ඉඳලා. ඒ කාලේ තිබුණ දෙයක් කියලා කියනවා. මහ ලොකු මහා මාලිගා හදාගෙන එහෙම හිටියේ නැහැ. ඒ මිනිසයන්ට ඕනකම තිබුණේ ඉන්නකම් ජීවත් වෙන්න, වැස්සල තෙවෙන්නේ නැති වෙන්න, අර අවුව පින්න සීත උෂ්ණයෙන් බේරෙන්න අවශ්‍ය කරන අදුපැලක් හරි කමන්නේ නැහැ. ඒ අවශ්‍ය කරන දේ කරගන්න දෙයක් මිසක්. පොදුවේ කරන තැඟවලට පොදු ස්ථානයක් ලොකුවට හදලා දෙන ඒ තැනක් මිසක්. තමන්න පුද්ගලිකව ඉන්නවා නම් පවුලකට අවශ්‍ය කරන පදිංචි වෙච්ච ගෙයක්. ඒක බොහොම චාම් එදා තිබුණේ. ඒ වගේම අනිත් පිරිසක් ඇති වුණාම දෙතුන් දෙනෙක් එක ගෙදර පවුල් කෑවි නැහැ. ඒ අයට පොඩි ගෙයක් හදලා හරි වෙන් කරගෙන එහෙම තමයි ජීවිත ගත කළේ. එනිසා ඒ කාලේ කියනවා තිබිච්ච ප්‍රදේශ වල හැටි කියන්න කුකුලෙක් එක වහලකට නැගලා හිටන්. ඒකට පුළුවල්ලු බිබට බහින් නැතුව කුකුලන්ට ඉගිල්ලෙන්න පුළුවන් සතෙක් නෙමෙයි පයින්නවා විතරයි අනික් වහල් ළඟ එහෙකට. එහෙම පැනගෙන පැනගෙන ලංකාවේ එක කෙරවලින් අනික් කෙරවලට යන්න. ඊතර ගෙවල් තිබුණයි කියන. ඉන් හැබැයි ඒ කාලේ බුදුදහමත් හොඳට බබලපු කාලයක්. මාර්ගඵලලාභීන් හැමතැනම හිටියා. එන ගෙවල් වැඩි වුණා කියලා ජනගහණය වැඩි වුණා කියලා මාර්ගඵලලාභීත්වයට බාධාවක් නැහැ. බෞද්ධත්වය කියන එක සංවරත්වයේ ප්‍රගුණ කරගෙන ධර්මානුකූලව හැඩගහගත ජීවිතයකදී ওই බාධා එකක්වත් නැතුව යනවා. ඉතින් එහෙම පිරිසක් වර්ධනය වුණාම ඊටාම වැදගත් පිරිසක් හැදෙනවා. කොච්චර පිරිස හිටියත් ආහාර හිඟ වෙන්නේ නැහැ. සෞඛ්‍යයේ හිඟ සෞඛ්‍ය ආදී සියලු කටයුතු සඵල වෙනවා. ඒ වේ අඩුවක් වෙන්නේ නැහැ. එහෙම සකස් වෙලා එනවා. වැඩක් නැති හිස් දේවල් ලෑගේ නැහැ. ඉතින් එහෙම දෙහැම ජීවිත සකස් වෙනවා. ඉතින් ඒ නිසා ඒකේ මාධ්‍ය පෑදිලා තියෙන හින්දා සමුන් තේරුම් අරගෙන ධර්මයේ අහලා හිටන් ඒ ධර්මයේ යලි යලි අහලා තේරුම් ගන්න ආවර්ජනය කරමින් ධර්මාභෝධය ලබා ගන්න උත්සාහ කරන්න. ඒ අවබෝධය ලබා ගත්තා නම් ලෝකෙ මෙච්චර කාල දිනපු නැති සක්‍රීය රාජ්‍ය දහසක් ලැබුණාට වැඩිය. එහෙම එකක් නැහැ. සක්‍රීය රාජ්‍ය එකයි ලැබෙන්න තියෙන්නේ ලෝකෙ තියෙන ලොකුම සම්පත්තිය. බුදුරන් වහන්සේ දේශනා කරනවා මේ සෝවාන් වෙලා ඉන්න ගිහි ශ්‍රාවකයෙක් ඉන්නවා නම් අර සක්‍රීය රජුරුවන්ගේ තියෙන සම්පත්තිය බැලුවොත් ගිහි ශ්‍රාවකයා ලබන නිවි සැනසීමේ සුවෙන් 16 එකක්වත් ඒ සක්‍රීය රජුරුවන්ට නැහැ කියලා. කලාවෙන් කලාවක්වත් නැහැ. කලාවක් කියන්නේ 15 වෙන එකක් නැහැ නේද 16 වෙන එකක්. ඒයින් එකයි 16 එකක්වත් නැහැ. අර සක්‍රීය රජුරුවන්ගේ සම්පත්තිය. කොච්චර සම්පත්තිය වුණත් ඒ සියල්ල ඉක්මවනවා. අන්න ඒ බඳු වාසනාවක් තියෙන්නේ නිවි සැනසීමක් තියෙන සෝවාන් ඵලයේ. ඉතින් දහම් තේරුම් අරගෙන අසාර ලෝකේ මොනවාල් ලන්නද කියලා අදහස එනවත් එක්ක අප්‍රමාණ වන්නා වූ 1000ක් ගැලවිලා යනවා. ඉතින් අන්නේ අවස්ථාවේ සැනසීම ලබා ගන්න ලැබුවා නම් ලැබුවාමයි. ආයතනය ටික කාලයකට සීමා වෙන එකක් නෙමෙයි. මුළු ජීවිත කාලෙම මේ සැනසීම එහෙමමයි. ඉන්ගේ වටිනාකම දැකලා දහම් මහල කොහොම හරි දෙන්නපත් වෙන්න උත්සාහ කරන්නේ.